Honorable M.A. Sumanthiran, you have 13 minutes.
Thank you, Honorable Presiding Member. At this debate on the statement made by the Honorable Prime Minister yesterday and the motion for supplementary estimate, the country is looking to the Parliament today for answers to an unprecedented economic crisis that the country is facing. Each time this Parliament meets, people have had expectations that there would be some change, some forward movement to resolve this crisis. And the people are disappointed because this was a parliament when it was constituted or soon thereafter had 2/3 support for the government. And with that 2/3 support that they gathered together, they brought an amendment to the constitution, the 20th amendment, and strengthened the hands of the president, which was by the 19th amendment taken back to parliament somewhat. That was reversed. And the president's own election manifesto in 2019, the vistas of prosperity and splendor, I urge everyone in the country to read that manifesto. You will laugh dying. You will actually laugh dying before you die of hunger if you read that manifesto and compare it to the state that the country is in today. In the manifesto, before I deal with other matters, there was one very specific proposal that he made. It's at page 36 and 37 in the English version of the manifesto, where at page 37, he very specifically says income tax will be reduced. Economic service charge and withholding tax will be scrapped. A simple value-added tax of 8% will be introduced, replacing both the current VAT of 15% and the nation-building tax of 2%. Pay tax will be scrapped and personal income tax will be subject to a ceiling of 15%. 5-year moratorium will be granted on taxes payable by agriculturists and small and medium enterprises and so on. Huge tax reliefs announced even in his election manifesto. It was an election promise. I want to table those two pages, people, title chapter 5, people-centric economy, page 36 and 37, I'm tabling it. At that time itself, the finance minister of this country, Honorable Mangala Samaravira, specifically addressed this election promise. And he stated that if this proposal is implemented, he did that on the 19th of October 2019. He said he addressed a press conference on the 19th of October 2019 and he addressed this issue of these promises that candidate Gotabaya Rajapaksa gave the country. And what did Finance Minister Mangala Samaravira say? He said if these are implemented, Sri Lanka will become like Lebanon and Venezuela. Sri Lanka will become like Lebanon and Venezuela. Unfortunately, or fortunately for him, Honorable Mangala Samaravira is not with us today, but his prediction has come true. His warning has come true. On the 30th of October 2019, he tweeted, it's still there in Twitter, and I'm going to table Mangala Samaravira's tweet made on the 30th of October 2019. This is what he said. Gota's tax plan wants to set Sri Lanka on an express train to bankruptcy, default, and a Greek-style debt crisis. VAT change alone, equivalent to health, defense, or pensions budgets, certainly doesn't need advice from a PR agency conjured business community. I'm tabling Honorable Mangala Samaravira's tweet of 30th October 2019 also to be included in the Hansard. So one cannot say that there were no warnings. The finance minister of the country at that time said this. We are trying to, Honorable Prime Minister now wants to set up a parliamentary budget office. During the last parliament, we had the draft, all of that was set up, but it was never presented to parliament. Recently, he asked me for the draft and I have sent it to him. I hope that is done. One of the tasks of that parliamentary budget office is when for an election, somebody makes a promise, an election promise, the parliamentary budget office will have to immediately calculate the impact of that promise and publish a report saying this is how it will impact the economy. Unfortunately, we did not have the parliamentary budget office to say it, but nevertheless, the Minister of Finance said it more than once. But voters were duped. Voters were told a strong country, a strong leader. What do we have today? A strong leader. What do we have today? We need a strong leader to invoke that sentiment amongst the voters. An Easter Sunday attack was also carried out earlier. And voters were duped. And these tax cuts were actually implemented in December 2019 and was the single most reason why we are in this predicament today. I'm not saying that's the only reason, but that was the trigger. Because it was only after that, beginning April 2020, that our ratings started falling. When the ratings started falling, the central bank, under the monetary law, gave confidential reports. And I believe it cautioned the government that we will not be able to borrow anymore. And by July, August 2020, we were shut out of international financial markets. And that's it. That's what happened. So the person who is single-handedly responsible for this economic crisis is still the head of government. He's still president. Some people are saying, don't look at this politics. You know, let that be. Deal with the economic crisis. Yes, of course, to deal with the economic crisis, the wrongdoer must be removed. You can't keep the wrongdoer, the one who is mostly responsible, in that chair and deal with the crisis. How can you do that? Why did the Prime Minister resign? Why did the entire cabinet resign? Why did the governor of the central bank resign? Why did the secretary to the treasury resign? Why did all of that happen? Why did suddenly 40, 42 members who were seated on the government benches declare themselves to be independent? Now this is a new vogue. This parliament no longer consists of a government side and an opposition side. This parliament now consists of independent MPs. Independent MPs. New fashion. Each one stands up and says, I'm independent. As if that is some big thing. That's a virtuous thing. You ought to be independent anyway. That's another matter. But our system is that of government and opposition. That is why we have an aisle in the center. That is why our standing orders say that we can't cross that aisle unless we are crossing over. We are changing sides. He doesn't even say that. It merely says you can't cross that aisle. This parliamentary system is one where you have two sides. This parliamentary system is not one where you have independent MPs. This parliament has failed if it says everybody sitting here is an independent MP.
Honourable Member,
that is not our system.
You have 2 more minutes.
How much?
2 more minutes.
Thank you. So therefore, the president must definitely step down. There might be some interim relief that he has got by Honourable Ranil Wickremesinghe running and taking the position of Prime Minister. One single MP. Where in the parliamentary democracy do you have this kind of Prime Minister? A single MP. From his party, only one person. That's to give relief to the government. That's in sixes and sevens. The president has lost his mandate. President is a wrongdoer who caused this huge economic calamity. So he must move. He must step down. Or he must be removed. The parliament also has lost its mandate. 2/3 you had. What do you have now? Groups within the government. So and so's group, the other person's group, another person's group, all calling themselves independent MPs. Parliament has lost its legitimacy. Parliament has lost its mandate. There must be an overhaul of this whole system, but before that, Parliament also must be dissolved. Is anyway dissolved into independence. It has been dissolved. I mean, in actual fact, it is dissolved. So at least formally, you must dissolve it now. Thank you. So I say to those out there who think that this is merely playing politics, no, it is not. Until you set this right, you are not going to even begin to address the economic issue. Every institution has told this country, you know, there must be political stability. How do you have political stability with this parliament of independent MPs? You have no stability at all. We must understand that we are part of a problem now. We are unable to give solutions. People are looking for us for solutions. We are not doing that. We are only crying about our houses being burnt. We are only crying about this and that and the other. We are not giving any solution. And we can't give solutions so long as this kind of political instability continues in this country. And every day of delay in establishing stability costs the country several million dollars. Every day's delay. So it must be fixed fast. We are part of a problem. We must say, yes, we'll dissolve ourselves. Pass a resolution and request the president to dissolve parliament. One of the biggest promises given by the president himself in the last address to the nation, he said so. By the prime minister, very categorically stated that they'll do 2 things. One, bring back the 19th Amendment. the 20th amendment, which you brought with such fanfare. The former Minister of Justice is here. He moved that bill. Suddenly he said, no, 20th is bad. Now we will change it. We'll abandon it. We'll repeal it. We'll bring back the 19th. And then we will start the process of abolishing executive presidency itself. Both the President and the Prime Minister within the last 2 weeks have given that country that assurance. But where are you now? You can't even bring back the 19th Amendment. Some draft was produced.
Please sign up.
Discussed with us, members of the opposition, party leaders, with all kinds of dilution. We said, all right, still, do it. We'll do it. What happened on Monday at the cabinet meeting? Nothing has come out. You are unable to even give effect to that promise. A highly watered down version of bringing back the, you call it the 21st, it's not the 21st. 21st is what Honorable Ranjit Madhava Bandara has presented to Parliament. That is a substantial one. Then at least give support for that to be passed. If you are serious about your promises.
Thank you.
If you are unable to finalize a draft, if you have no unanimity in the cabinet to do that. So cabinet has failed. This parliament is unable to do anything because there is no one side that can support any reform. If we are to move from this, I'm concluding, sir, if we are to move from this, this relief budget will be most welcome, but we'll have to look at it to see what there is in it. We are waiting to see what your draft amendment to the Constitution is. We will have to wait for it. But longer we wait,
honorable member,
the more serious the economic crisis is, and the ones who are affected by that are the most ordinary citizens and the poor of this country. And we don't seem to think about them or care about them. Thank you.
Thank you, honorable member. Next, honorable Ali Sabri, you have 15 minutes.
Garu sabhapathumane man hitanawa digin digatama ie garuwa gramathyathuma visin prakash karana lada prakashaya anuwa sa meeta pera maathmeya mema sabhave deda mai maase 4 weninda prakashayak kara e siyalla anuwa ape rate moola dila tibena aarthika arbudaya moolya arbudaya pilibandawa digapallaha e barapatalakama pilibandawa apita danenawa e anuwa tawadurotat ekata waga kiyawa athu යන්නේ කියන එක පිළිබඳවත් ඒ පිළිබඳව කරුණු කාරණා ඉදිරිපත් කිරීමත් දිගින් දිගටම කරන්න පුළුවන්. නමුත් ඒකෙන් අපි කියපුව ආකාරයට අපි කියන ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැහැ. මම මුලින් කියපුව ආකාරයට මේකට කරුණු රාශියක් බලපාලා තියෙනවා. පරිදි ප්‍රතිපත්ති අති විශාල ණය කන්දරාවක් දරාගත නොහැකි අති විශාල පාඩු ලබන ආයතන දරාගත නොහැකි රාජ්‍ය සේවයක් මිලියන 1.6ක ඇතුළු කරුණු කාරණා රාශියක් තියෙනවා. මේ හේතු කොටගෙන අපිට විදේශ මුදල් වල පෙමනක් නෙවෙයි දේශීය මුදල් වලත් විශාල අඩුපාඩුවක් තිබෙනවා. අලුත්ම සංඛ්‍යාලේඛන අනුමතුමලා දන්නවා අපි රුපියලක් ආදායම හැටියට ලැබෙනා නම් වියදම රුපියල් 2.75යි. එහෙනම් ඕනෑම රටකට ඕනෑම රාජ්‍යකට එවැනි ආණ්ඩුවක් පවත්වාගෙන යාමේ හැකියාව නැහැ. ඒ හා සමානවම අපි දැක්ක පෞද්ගලික කාලයේදී 2021 වර්ෂයේ ගත්තම ලංකාවේ අපනයනය ඇමරිකානු ඩොලර් 12.5යි. ආනයනය ඇමරිකානු ඩොලර් බිලියන 20.8යි. එහෙනම් ඩොලර් බිලියන 8ක පමණ වෙනසක් තියෙනවා. මන අවසාන වශයෙන් මේකට විසඳුම ඒ ඩොලර් ප්‍රමාණය කොහොමද හොයාගන්නේ කියන එක පිළිබඳව. එම නිසා මම හිතනවා අපි සියලු දෙනාම මේ ප්‍රශ්නය සඳහා විසඳුම් සෙවීමට අත්වල් බැඳ ගැනීම ඉතාමත්ම වැදගත්. මනිසා ඒ අසීරු අභියෝගය බාර ගැනීම පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමාට අපේ සහාය මේ අවස්ථාවේදී හිමිය යුතු අතර එතුමා සාර්ථක වේයයි අපි ප්‍රාර්ථනා කරනවා එතුමා ඇතුළු මේ රාජ්‍ය. ගරු මන්ත්‍රීතුමනි, අපිට මේ සඳහා විසඳුම් සෙවීමට කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන විසඳුම් විශාල ප්‍රමාණයක් සොයාගන්නට අවශ්‍ය වෙලා තියෙනවා. හැම දෙනාම සම්පූර්ණයෙන්ම අපේක්ෂා භංගත්වයට පත් කරනවට වැඩිය
ඕඩර් ප්ලීස් ගරු නියෝජ්‍ය කාර්ය සභා සභාපතිතුමා මුලාසන. Honorable member, please continue.
අර නියෝජකාරක සභා සභාපතිතුමනි, මා ප්‍රකාශ කරපින් සිටියේ මිට පෙර මේ වගේ රටවල් රාශියක් මෙවැනි අර්බුදවලට මුහුණ දීලා තියෙනවා. සමහර රටවල් ඒ අර්බුදවලින් පාඩම් ඉගෙනගෙන ඒ ආශිර්වාදයක් කරගෙන රටවල් ගොඩනගාගෙන තියෙනවා. දෙවන ලෝක යුද්ධයේදී ජපානය අවුරුදු 10ක් 15ක් යන ඉස්සෙල්ලා ඉතා වේගයෙන් නැගී හිටියා. දකුණු කොරියාව අපි දන්නවා තමුන්ගේ සම්පූර්ණයෙන්ම වංකලොත් වෙලා ඒ රටේ මිනිස්සුන්ට සිද්ධ වුණා තමන්ගේ රත්තරන් ටික සෙන්ට්‍රල් බැංක් එකට ගිහිල්ලා දන් දෙන්න. ඔවුන් ඒ කරේ ඔවුන්ගේ දේශපාලඥයන් පිළිබඳව මේ රටේ වගේ නෙවෙයි තිබුණු විශ්වාසය උට. ඒ රටවල් ගොඩනගනු. අපි දන්නවා මැලේසියාව, තායිලන්තය වැනි රටවල් විශාල වශයෙන් මෙවැනි පාඩු ලබන තත්වයකට පත් වුණා. විශේෂයෙන්ම ඉන්දියාව 1991දී දොස්තර මන්මෝහන් සිං මැතිතුමාව මුදල් ඇමතිතුමා හැටියට පත් කරන වෙලාවේදී ඔවුන්ට තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 2ක සංචිතයක්. ඒක ඔවුන්ට ප්‍රමාණවත් වෙන්නේ සති 2කට බාණ්ඩ ආනයනය කරන්න ඒ කාලෙදී. නමුත් ඔවුන් ඒක අවස්ථාවක් කරගෙන විශාල ප්‍රතිසංස්කරණ රාශියක් කරපු හින්දා ඊයේ වෙනකොට මම දැක්කා ඉන්දියාවේ විදේශ විනිම සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 600කට වැඩි වෙලා තියෙනවා. මේ නිසා මම කියනවා සියලු දේ මෙතනින් ඉවර වෙලා කියලා අපේක්ෂා භංගත්වයට පත් වෙලා විනාශ කරලා අරාජකත්වයට රට තල්ලු කරලා මේකට විසඳුමක් නැහැ කියලා මිනිස්සුන්ව විනාශ කරන එක නෙවෙයි අපිට සිද්ධ වෙන්නේ. මේ අවස්ථාවේදී මම හිතනවා මේක අපිට වැස්සලාගත් ආශිර්වාදයක් කරගෙන අපි සියලු දෙනාම අපෙන් කළ හැකි ප්‍රමාණයේ යුතුකම් මිෂ්ට කරොත් අපිට මේකට ගොඩ එන්නට බැරි කමක් නැහැ කියන එක මම විශ්වාස කරනවා. මුත් අපිට අනිවාර්යයෙන්ම මේ අවස්ථාවේදී අවශ්‍ය ආහාර පිළිබඳව ගැටලුවක් තියෙනවා, බෙහෙත් පිළිබඳව ගැටලුවක් තියෙනවා, පෙට්‍රල් ඩීසල් භූමිතෙල් පිළිබඳව ගැටලුවක් තියෙනවා, පොහොර ගෑස් හා විදුලි බලය පිළිබඳව ගැටලු රාශියක් තියෙනවා. මේට හේතු රාශියක් බලපාලා තියෙනවා විශේෂයෙන්ම විදේශ විනිමය අනුව. එහිඳ මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වෙලා අවශ්‍ය සහාය ලබාගත යුතුයි. මම හිතනවා බෙහෙත් පිළිබඳ අර්බුදය අපිට ඉතාමත්ම හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා වර්ල්ඩ් බැංක් එකෙන්, ADB එකෙන්, AIIB එකෙන්, WHO එකෙන්. තව මාසයක් දෙකක් යනකොට ඊළඟ අවුරුද්ද දෙකක් සඳහා අපිට බෙහෙත් සම්බන්ධයෙන් තියෙන ඒ ගැටලුව විසඳා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා මම තරයේ විශ්වාස කරනවා. අපි ඉතාමත්ම ඉක්මනින් IMF එක කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට මම හිතනවා ඒක හුඟක් කාලයකට ඉස්සෙල්ලා කරන්න තිබුණේ අපි ණය ගෙවීම අත්හිටුවු IMF එක සහ ලෝක බැංකුවත් එක්ක කරපු සාකච්ඡා ඉතා හොඳින් කරගෙන යන්නට අපිට හැකියාව ලැබුණා. මූල්‍ය හා නීති උපදේශකවරු පත් කරලා තියෙනවා. CNC සමාගම සහ ලසාඩ් කියන ලෝක පූජිත ඉතාමත්ම හොඳ සමාගම් දෙකක් අපි තෝරගෙන තියෙනවා. ස්ටාෆ් ලෙවල් අග්‍රීමෙන්ට් එක කරගෙන යනවා. මට ලැබිලා තියෙන ආරංචි හා විශ්වාසය අනුව මට හිතෙනවා මේ සියලු සාකච්ඡා සාර්ථක කරලා පළවෙනි ට්‍රාන්ච් එක අගෝස්තු මාසයේ විතර වෙනකොට අපිට ලැබීමේ ලොකු සම්භාවිතාවක් තියෙනවා. මොකද IMF එකට විශාල ඕනකමක් තියෙනවා ඔවුන්ගේ සමාජික රටක් හැටියට මේ රට කඩා වැටෙන්නට නොදී ආරක්ෂා කරගැනීමේ වගකීම. එම නිසා අපේ අතේ තමයි තියෙන්නේ ගරු සුමන්දිරන් මන්ත්‍රීතුමා කියපු ආකාරයට මේක වෙනිසුවිලාවක් වෙත හරවනවද, එහෙම නැත්නම් මේක ලැබනණයක් වෙත හදනවද, එහෙම නැත්නම් ඉන්දියාව කරපු ආකාරයට, දකුණු කොරියාව කරපු ආකාරයට, තායිලන්තය කරපු ආකාරයට, මලේසියාව කරපු ආකාරයට ශක්තිමත්ව නැගී ඉඳලා මේකෙන් අවශ්‍ය පසුබිම අපි සලසා ගන්නවද කියන එක. එහින්දා අපිට වහාම අවශ්‍ය වෙලා තියෙන්නේ මම හිතනවා IMF එක එනතුරු බ්‍රිජින් ෆයිනෑන්ස් එකක් ලබා ගැනීම සඳහා. හිතනවා අපි ජපානයත් එක්ක චීනෙත් එක්ක කතා කරගෙන සාර්ථකව ඒක කරගන්නට පුළුවන් වුණොත් අපිට මේ කෙටි කාලීනව යම් ප්‍රශ්නවලට මුහුණදීමට සිද්ධ වෙනවා. නමුත් යම් ප්‍රමාණයකට it will get better only after it goes down further. There are no two words about it. It will get worse before it gets better. But we have an opportunity here to set the future right. තවදුරටත් මම හිතනවා කාලෙන් කාලෙට ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙන්නේ නැති ආර්ථික ප්‍රතිපත්ති සහය ස්ථාවරභාවය පිළිබඳව අර පාර්ලිමේන්තුවේ බජට් කමිටියක් පත් කිරීම ඉතාමත්ම වැදගත්. ෆිස්කල් 2003 ඒ පනත නැවත බලා ගැනීම ඉතාමත්ම වැදගත්. එහා සමානවම පාර්ලිමේන්තුව ශක්තිමත් කරලා පාර්ලිමේන්තුව හරහා පොදුවේ මේ රටේ ආර්ථිකය ඉදිරියට ධනාත්මකව පවත්වාගෙන යාම සඳහා යථාර්ථවාදීව දිහා බැලීම සඳහා කටයුතු යොදීමත් ඉතාමත්ම වැදගත්. තමන්ට හිතෙන හිතන වෙලාවට හිතන දේවල් කියන්නේ නැතුව අපි දන්නවා දෙපැත්තට මේක කියන්නට පුළුවන්. විවිධ පොරොන්දු රාශියක් දෙනවා. කවුරු හරි 100ක් ගෙවනවා 1000ක් ගෙවනවා කියලා කිව්වොත් ප්ලාන්ටේෂන් සෙක්ටරේකට තව පුද්ගලයෙක් ඇවිල්ලා කියනවා මම 1500ක් ගෙවනවායි කියලා. ඒක බලන්නේ නැහැ කවන්න පුළුවන්ද නැද්ද කියන එක. පොහොර 350ට ගෙවනවා කියලා කිව්වොත් තවත් එක්කෙනෙක් කියලා තියෙනවා මම නිකන් දෙනවායි කියලා. ඉතින් ඒ විදිහට තවදුරටත් මේ රට පවත්වාගෙන යාමේ හැකියාවක් නැහැ. මේ සුබසාධන ක්‍රමයේ හේතු කොටගෙන මේක දරා ගන්නට බැරි තැනකට අපි ගිහිල්ලා තියෙනවා. කරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි, මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා ලංකාවේ අපේ ඉදිරියට යන්නට ඕන නම් ෂෙයාඩ් ප්‍රොස්පෙරිටි එකක් තියෙන්නට ඕන. කවුරු හරි හිතනවා නම් අපි විතරක් මුදල් උපයගෙන ඒ මුදලින් යම් කොටසක් මේ රටේ ජනතාව වෙනුවෙන් බදු හැටියට හරි වෙනත් ආකාරයකට ගෙවන්නේ නැත්තම් අද වෙච්ච දේ තමයි වෙන්නේ. අනිත් රටවල් වලටත් ඒක තමයි වෙන්නේ. ඊට පස්සේ මුළු ආර්ථිකයම කඩා වැටෙනවා. ඉඳන් එතනට අපිට යන්නට සිද්ධ වෙනවා. අපේ බදු ෆයිල් මිලියන 2ක් විතර තිබුණා. අද වෙනකොට ලක්ෂ 4කට අඩු වෙලා තියෙනවා. ඒකෙනුත් ලක්ෂ 2,96,000ක් පමණ තමයි ඇක්ටිව් ෆයිල්ස් තියෙන්නේ. එතකොට රටක 1%ක් ටැක්ස් කියවලා කොහොමද රටක් පවත්වාගෙන යන්නේ කියන ප්‍රශ්නේ අපිට මතුවලා තියෙනවා. ඒ අනුව 100 සාමාන්‍යයෙන් ලෝකෙ පිළිගත්ත න්‍යායක් තියෙනවා. දළ ජාතික නිෂ්පාදනයේ දළ වශයෙන් 18%ක් 20%ක්වත් තිබෙන්නේ නැතුව රටක් පවත්වාගෙන යන්නට බෑ. ඒ ටැක්ස් රේට් එක 21% තිබුණ එක 1981 දී ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා අද වෙනකොට 10.7% අඩු වෙලා තියෙනවා. එවැනි ආර්ථිකයක් කොහොමද අපි පවත්වාගෙන යන්නේ? එම නිසා මේ එකිනෙකාට බෝලේ පාස් කරනවට වැඩිය සියලු දෙනාම බලන්නට ඕන මගෙන් මේ රටට සිදුවිය යුතු යුතුකම් මිශ්‍ර වෙලා තියෙනවද? මගේ රස්සාව මම හරියට කරනවද? මම ලවන පඩියට මගේ වැටකොටස කරනවද කියන තැනකට අපි යන්නට ඕන කියලා මම අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා. මේ රටේ අපි දන්නවා මේ ටැක්ස් ප්‍රතිපත්තිවල සම්පූර්ණ විකෘතියක් තියෙනවා. ලෝකයේ පිළිගත් න්‍යායක් තියෙනවා. ඉන්ඩිරෙක්ට් හා ඩිරෙක්ට් ටැක්ස් කියන එක. ඒ කියන්නේ ඍජුබදු. ඍජුබදු කියන්නේ ආදායම් බද්ද. සල්ලි තියෙන මිනිස්සු ගෙවන එක. 40%ක් එවිය යුතුයි. 60%ක් තමයි ඉන්ඩිරෙක්ට් කියලා කියන්නේ. ඉන්ඩිරෙක්ට් කියන එකෙන් අදහස් කරන්නේ වැට් බද්ද, කස්ටම් බද්ද, ඒ අනිකුත් සියලුම බදු. ඒ බදු දුප්පත් පොහොසත් සියලු දෙනාගෙන්ම යනවා. අපේ රටේ තියෙන්නේ 180%යි. ආදායම් බද්ද තියෙන්නේ 20%යි. ඒක කොහොමද පවත්වාගෙන යන්නේ? ආදායම් බදු 40%කට වැඩි කරගන්න අතරතුරදී ඍජු නොවන වක්‍ර බදු 60%කට සීමා කරගන්නට අපි උත්සාහ කරගත යුතුයි. එතකොට තමයි මේ රටේ ජීවත් වෙන දුප්පත් සියලු දෙනාම ආරක්ෂා කරගෙන අපිට තිරසාර ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරියට අරගෙන යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේක ඉදිරියට ගිහිල්ලා ආයෙ කඩා වැටේ. මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩනෙන්නට අපිට ක්‍රමවේද රාශියක් තියෙනවා. අපි කියනවා වී රිකවරි එකක් කියලා. පල්ලෑට ගිහිල්ලා වී ආකාරයකට නැවතෙන්න. එහෙම නැත්නම් යූ රිකවරි එකක් කියලා. පල්ලෑට ගිහිල්ලා ටිකක් කාලයක් ඉඳලා තිරසාරීව නැවත නැගී සිටින්නට. සමහර රටවල් අපි දන්නවා W රිකවරි කියලා. ලෝකයේ හුඟක් දන්නවා IMF එකේ කියනවා පර්මනන්ට් වෝඩ් දෙකක් තියෙනවායි කියලා ජපාන් මේ පාකිස්තානයටයි ආජන්ටිනාවටයි හැමදාම යනවා. අපිට වෙනම ඔක්සිජන් සිලින්ඩර් එකක් තියෙනවායි කියලා දෙනවා. අපිත් හැමදාම යනවා. මම හිතනවා මේ සැරේ අපි හරියට පාඩම් ඉගෙනගෙන අපේ රෝගයේ නිට්ටාවටම සුව කර ගැනීම සඳහා අපිට හැකියාවක් තියෙනවා. හැබැයි ඒක කරන්නට නම් ලංකාවේ අපි දේශීය වශයෙන් කළ යුතු විශාල වැඩ කොටස් රාශියක් තියෙනවා. උදාහරණයක් හැටියට බලන්න, අපි පහුගිය කාලයේ අවුරුදු 20කට විශ්ෙල්ලා වගේ SLT එක පාවෙරලා ප්‍රයිවටයිස් කරා. ඉස්සෙල්ලා අපි දන්නවා ටෙලිෆෝන් එකක් ලබා ගැනීම සඳහා අවුරුදු 10ක් අපි වේටින් ලිස්ට් එකකට ඉන්නට ඕනේ. නමුත් අපිට පෞගිය මෑත කාලයක් වනතුරු දකුණු ආසියාවේ හොඳම ටෙලිකොම් සර්විස් එක බවට පත්වීමේ හැකියාව ලැබුණේ ඒක නිසියාකාරයෙන් ප්‍රති පාරදුෂ්‍ය පෙන නාකාරයකට විදේශ ආයෝජන කැඳවගෙන ඒවා විදේශ හා දේශීය අය එකතු කරගෙන ප්‍රයිවටයිස් කිරීමට හැකියාවක් ලැබුණු හින්දා ඒකත් එක්ක තාක්ෂණය එනවා ඒකත් එක්ක මුදල එනවා ඒ අනුව අවසාන වශයෙන් මේකෙන් සියලු දෙනාටම අවශ්‍ය ලැබෙන පහසුකම් ඉතාමත්ම වැඩි අපි දැක්කා ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකන් න්‍යායාලයින්ද කෙන් මේ රට භාණ්ඩාගාරයට යම් ලාභාංශයක් ලැබුණා නම් ලැබුණේ 2006 2007 එමිරේට්ස් ගුවන් සමාගමත් එක්ක එකතු වෙලා වැඩ කරනකොට අද අපි ඒක නැවත පවරගෙන මේ වනකොට පාඩුව බිලියන 600ක් විතර වෙනවා පහුගිය අවුරුදු 14කට. ඉතින් මේවා මොකටද පවත්වගෙන යන්නේ? ජීවිතාන්තයට කවදාවත් කිසිම දවසක ගුවන් යානයකට පය නොදීපු මේ රටේ සාමාන්‍ය මිනිස්සු මේ ණය ටික ගෙවනවා. එහෙනම් මම හිතනවා අපි CB එක දිහා, CPC එක දිහා, රේල්වේ එක දිහා, SLTB එක දිහා නැවත බලන්න.
How many minutes? You have 2 more minutes.
අනිකුත් රටවල් දිහත් බලලා මේ වහාම මේ රිෆෝම්ස් ටික කරගත යුතුයි. නමුත් අවසාන වශයෙන් අපිට මේ රට ගොඩනගන්නට නම් එක්ස්පෝර්ට් ඕරියන්ටඩ් ඉකොනොමි එකක් හැදීමේ යුතුකමක් තියෙනවා. නැත්තම් කවදාවත් දීර්ඝකාලීනව අපිට මේ රට ඉදිරියට කරගෙන යන්නට හම්බ වෙන්නේ නැහැ. ඒ එක්ස්පෝර්ට් ඕරියන්ටඩ් growth එකක් ගන්න නම් අපි ආයෝජන වලට බය වෙලා බෑ. ආයෝජකයෝ ගෙන්න ගන්න ඕන. ආයෝජකයෝ නිකන් එන්නේ නැහැ. ආයෝජකයන් තමුන්ගේ මුදල් ආයෝජනය කරා නම් ඒ ආයෝජනයට දිරිදීමනා දෙන්නට ඕන. ඔවුන්ට මුදල් ලබා දෙන්නට ඕන. අපි හඳුනාගෙන තියෙන සමහර ජාතික සම්පත් කියලා ශ්‍රී ලංකන් න්‍යායලයින් එක කියනවා ඒක ජාතික සම්පතක්ද? ඒක ජාතික ආර්ථිකයේ පිළිකාකාරකයක්. ඒ වගේ පිළිකාකාරක එකක් නෙවෙයි 193ක් විතර තියෙනවා. දරා ගන්න බැරි සේවක සංඛ්‍යාවක්. දරා ගන්න බැරි නායකන්දරාවක්. ඒ හින්දා මේව හඳුනාගෙන ඒ අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ වහාම සිදු කළ යුතුයි. දීර්ඝදීමනා ලබා දිය යුතුයි. ඉස්සර 1977 වගේ නෙවෙයි 1977 අපේ විවෘත ආර්ථිකය ආරම්භ කරනකොට give me 2 minutes අපේ විවෘත ආර්ථිකය ආරම්භ කරනකොට ඉන්දියාවවත් චීනයවත් කැම්බෝඩියාවවත් වියට්නාමයවත් බංග්ලාදේශයවත් විවෘත කරලා තිබුණේ නැහැ. ඒ හින්දා අපිට එන්නට ඕන. නමුත් අද අපිට තරඟ කරන්න සිද්ධ වෙලා තියෙනවා. බංග්ලාදේශයට ඒ කාලේ මට මතකයි හෙන්රි කිසින්ජර් කියලා තිබුණා බාස්කට් කේස් එකක් කියලා. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන රටක් කියලා. නමුත් අද වෙනකොට බංග්ලාදේශයේ විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 50ක් දක්වා නැගිටලා තියෙනවා. එහෙනම් මම හිතනවා අපි මේ බය කරලා මිනිස්සුන්ව නැති කරලා ආත්ම ශක්තිය නැති කරලා මේ රට විනාශ වෙනවයි කියලා බය කරන එකට වඩා මේක අවස්ථාවක් කරගෙන අනිත් රටවල් වල කොහොමද මේ මේකෙන් ප්‍රයෝජන ලබාගෙන තියෙන්නේ මෙවැනි ව්‍යසන වලින් කොහොමද ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ කියන එක ආත්ම විශ්වාසය ගොඩනගාගෙන මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන රට නියම තැනට සෙට් කිරීම සඳහා ආර්ථිකමය වශයෙන් සහ අපනයනීය වශයෙන් පාදක වූ ආර්ථිකය ගොඩනැගීමට අවස්ථාවක් කරගන්නයි කියලා සියලු දෙනාටම ඉල්ලා සිටිමි. මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දී.
Thank you. Honorable SM Marikar, you have 5 minutes.
මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, අත් වශයෙන්ම දැන් මේ පාර්ලිමේන්තුවට ආවම ඇහෙන්නේ ලැබෙන්නේ නෑ බෑ අමාරුයි ඉවසන්න තව දරුණු වෙයි මේක තමයි කියන්නේ. දැන් ජනතාව ගෙදර හිටියත් අමාරු බව දන්නවා, එළියට ගියත් අමාරු බව දන්නවා, කඩේට ගියත් අමාරු බව දන්නවා. ඒ නිසා විසඳුම් ඉල්ලන්නේ. ඒ නිසා මේ අවුරුදු දෙකක් මේ රට කාලා විනාශ කරලා ඉවරලා තවදුරටත් අමාරුයි කියලා හරියන්නේ නෑ. දැන් අලුත් අගමැතිතුමා එනකොට බලාපොරොත්තු වුණා විශේෂයෙන්ම ජාත්‍යන්තර සහයෝගයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 3-4ක් එයි කියලා ඉවරලා. අද ඇමරිකාවෙන් ඇවිල්ලත් නෑ, යුරෝපෙන් ඇවිල්ලත් නෑ, ජපානෙන් ඇවිල්ලත් නෑ, කොහෙන්වත් ඇවිල්ලත් නෑ. මේ සමහර කටුකණයෝ කෑ ගහන උන්ට තේරෙන්නේ නෑ කාලා කාලා ඉවරලා තත්තාව කෑ ගහන්නත් වෙනවා. ඒ නිසා දැන් ඉතුරුලා තියෙන්නේ අර ජාතිවාදය කියලා තරහ කරගත්තු මැද පෙරදිග රටවල් වලට යන්න ගිහිල් කතා කරන්න. අඩුම ගාන ඒ රටවල් එක්ක සාකච්ඡා කරලා එකඟතාවයක් ගන්න පුළුවන් නම් ක්‍රෙඩිට් ලයින් එකට තෙල් ගේන්න අවුරුද්දකට මාසික ඩොලර් මිලියන 500ක ප්‍රශ්නයක් ඉවර වෙනවා. එහෙම වුණා නම් ඒ මුදල් ටික යොදවන්න පුළුවන් වෙනවා ගෑස් ගන්නයි, ඒ වගේම පෝර ගේන්නයි. එතකොට දැන් අත වශයෙන්ම කෝප් කමිටියෝදී අපිට හෙළිදරව් වුණා ඇමරිකානු ඩොලර් මිලියන 200ක ක්‍රෙඩිට් ලයින් ෆැසිලිටියක් තියෙනවා රාජ්‍ය ඖෂධ නීතිගත් සංස්ථාවට. අකාර්යක්ෂමතාවය සහ මන්දගාමි ස්වරූපය නිසා ඒ මිලියන 200ෙන් පාවිච්චි කරලා තියෙන තවම මිලියන 101යි. එතකොට මේ ඒ වගේම ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 79ක්, ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 63ක් හම්බලා තිනවා. ඒතර මේ ටිකට බෙහෙත් ටික ඉක්මනට ගෙනාවනම් අවුරුදු එක හමාරකට ඇති. එතකොට මැද පෙරදිගින් තෙල් ටික ගන්න පුළුවන් නම් තෙල්, පෝර, ගෑස් ඒ වගේම බේත් ප්‍රොසෙස් වුණා නම් ජනතාව සංසුන් වෙනවා, රට සංසුන් වෙනවා. එහෙම වුණා නම් සංචාරකයේ මේ රටට මාසික ආදායම ඩොලර් මිලියන 250ක් විතර වෙනවා. එහෙම නැත්නම් රුපියල් ස්ථාවර වෙයි. රුපියල් ස්ථාවර වුණොත් එහෙම විදේශගත ශ්‍රමිකයන්ගෙන් එන රෙමිටන්ස් ප්‍රමාණය වැඩි වෙයි. ඒ නිසා මේ තව දුරටත් නාහෙන් අඬන්න ඉඳලා වැඩක් නැහැ. මේ ටික ක්‍රියාත්මක කරන්න. සමහර අය හිතන් ඉන්නවා ගෝල් ෆේස් එකේ පොඩ්ඩක් සෙනගඩු වුණාම අරගල ඉවරයි කියලා. මතක තියාගන්න අරගලේ හරහා ආපු ජනතා මතවාදය ජන මනස තුල ඒ ආකාරයෙන්ම සහ ඊට වඩා රෞපිල රැල්මින් ඉන්නවා. මේ යථාර්ථය තේරුම් ගත්ත නැත්නම් සුනාමි දෙවෙනි රැල්ලා වගේ තමයි පක්ෂ විපක්ෂ හැමෝටම මේකට මුහුණ දෙන්න සිද්ධ වෙවි. ඒ අර්බුදය දරුණු වෙවි. ඒ නිසා මෙතන ඇවිල්ලා බයිලා ගහන්න නැතුව කටුකාලා ලෙව කාලා ඇවිල්ලා මෙතන බුරන් නැතුව මේ යථාර්ථය තේරුම් අරගෙන ඒ වැරටි කරන්න කියන එක අපි ඉල්ලා හිටිනවා. ඊළඟට මේ අරගලෙන් ජනතාව ඉල්ලපු තව ප්‍රධාන දෙයක් තියෙනවා. දැන් මේක අමතක කරලා තියෙනවා. ඒ තමයි හොරු වල්ලන්න, හොරු හොරකම් කරපු ටික ගේන්න කියලා. අපි ආනව අගමැතිතුමාගෙන් දැන් අර අසුචි නැවට ගෙවපු මුදල් අය කරගන්න කටයුතු කරනවද? ඒ වගේම නැනෝ යූරියා ඩීල් එකෙන් හොරකම් කරපු මුදල් ටික ගන්නවද? එක්ස්ප්‍රෙස් රේල් නෞකාවේ වන්දියට මොකද්ද උනේ? මේ අය අල්ල ගන්නවද? අර පැන්ඩෝරා තිර කුමාර නඩේසන් ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ඒ අල්ලන්න වැඩ කටයුතු කරනවද සහ අනෙකුත් මැති අමතිවරු? මොකද හේතුව අපි 2019 මහා භාණ්ඩාගාරේ බාර දෙනකොට ඩොලර් මිලියන 7500ක සංචිතයක් බාර දුන්නා. දැන් තත්ත්වයක් එක්ක අපිට පේනවා මාසික අවම වියදම.
Remember your 2 more minutes.
Okay. මාසික අවම වියදම. එතකොට මේ මාසික අවම වියදම අපිට මේ බිලියනයක් කියලා පේනවනම් ඉතුරු ඒවා හොරකම් කරේ කවුද? ඒ අය අල්ලනවද? ආර්ථික ඝාතක PB ජයසුන්දර සහ ඒ වගේම කබ්‍රාලෝ හිරේ දානවද? නඩු දානවද ඒවට? ඒ නිසා මෙන්න මේවටත් අපිට උත්තර ඕන. අපි විශ්වාස කරනවා අග්‍රාමාත්‍යතුමාගෙන් ඒ උත්තර ලබා ගන්න පුළුවන් කියලා. එහෙම නැතුව තව ණය සීමාව ට්‍රිලියනකින් වැඩි කරන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? තව සල්ලි අච්චු ගන්න ඕන කියලා. අච්චු ගහලා උද්දාමනය වැඩි වෙලා තමයි කෙලවුනේ. තව කෙලව ගන්න බෑ. ඒ නිසා අර යෝජනා ටික ක්‍රියාත්මක කරන්න කියලා ඉවරලා අපි අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒකම පැහැදිලිව කියන්න ඕන. දැන් මේ කැලලට නම් මට අපේ පක්ෂය ඇතුළෙනුත් චෝදනා එල්ල වේවි. නමුත් අපි කියන්න ඕන මේ අවුරුදු 70ක දේශපාලන තුල අද අපි මේ බිම දිගේ අදගෙන යන තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ අකාර්යක්ෂමභාවය නිසා. අද පෞද්ගලික අංශය අරන් බලන්න රාජ්‍යංශය වගේ අකාර්යක්ෂම නැහැ. මොකද ක්‍රියාශීලී, නිර්මාණශීලී, දක්ෂ තරුණයෙකුට අවස්ථාව ලැබිලා තියෙනවා. මේ දේශපාලනය තුළ, පක්ෂය තුළ, දේශපාලනය තුළ, රාජ්‍ය කළමනාකරණය තුළ තරුණයෙකුට අවස්ථාවක් නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ප්‍රතිසංස්කරණ තුළ
ආර්ථිකය දියුණු
කරනවා වගේම ඒ වගේම හොරු අල්ලන්න ඕන වගේම හොරුන්ගේ මුදල් අය කරගන්නවා වගේම මේ නිර්මාණශීලී පරම්පරාවට අවස්ථාව ලබා දීම කළ යුතුයි. ඒක නොකරනව නම්, ඒක අමතක කරනව නම් මතක තියාගන්න අරගලය එන්නේ මීට වඩා දරුණු විදියට, මීට වඩා බලගතු විදියට, මීට වඩා මේ පීඩනයක් එල්ලවෙන විදිහට. මොකද හේතුව ජනතාව ඒතර පීඩා විඳිනවා. මේ බව සියලු දෙනාටම තේරුම් ගන්න පුළුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
Thank you. Honorable Professor Charitha Herat, you have 8 minutes.
ගරු කාර්ක සභා සභාපතිතුමනි, අපේ රටේ ආර්ථිකය සම්බන්ධව අද ඇති වෙලා තියෙන ගැටලුකාරීත්වය මුල් කරගෙන මේ විවාදය පවත්වන්නේ. මේක සඳහා කතා කරන්න අවස්ථාවක් ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා. විශේෂයෙන්ම ගරු අගමැතිතුමා, ඊයේ අපේ රටේ වර්තමාන ආර්ථික තත්ත්වයේ සම්බන්ධව ඉදිරිපත් කිරීමක් කළා. අපි කවුරුත් අද මේ සිටින තත්ත්වයේ සම්බන්ධව රටක් විදිහට ඉන්නේ ඉතාම කනගාටුවෙන්, ඒ වගේම බරපතල ප්‍රශ්නාර්ථයකින්. පළවෙනි කාරණේ තමයි අපි ප්‍රශ්නයක් ආපුහාම මේ ප්‍රශ්නේ ඇති වුණේ කොහොමද, මේක හේතුව මොකක්ද කියලා කල්පනා කරන්න ඕන. ඒ වගේම හේතුව ඇතුලේ විතරක් ඉන්නේ නැතුව අපි මේ ප්‍රශ්නෙන් එළියට යන විසඳුම මොකක්ද කියන එක ගැන හිතන්න ඕන. විසඳුමට යන විදිහ ගැන අපි කල්පනා කරන්න ඕන. මට හිතෙන්නේ අපේ සභාවේ විවාදය මේ අපේ රටේ ආර්ථිකය සම්බන්ධව මේ ප්‍රශ්නේ හේතු එක්ක ගැට ගැහෙනවා මිසක මේකෙන් එළියට යන විදිහ ගැන කල්පනා කරන ගතියක් නැහැ කියලා. එනිසා අපේ පැත්තෙන් වුණත් විපක්ෂෙන් වුණත් අපි මේ වෙලාවේ මේ ඇතිවෙච්ච තත්ත්වය ගැන අවබෝධයක් ගන්න ඕන, වගේම මේකෙන් එළියට යන්න මහන්සි වෙන්න අවශ්‍යයි. ඒක මේ ගරු සභාව මුලින්ම පිළිගත යුතු කාරණයක්. ඒ වගේම මම විශ්වාස කරන්නේ අපේ රටේ ආර්ථිකය 2008 ඉඳලා විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශ භාරව හිටපු ඇමතිවරු, මුදල් අමාත්‍යාංශ භාරව හිටිය ලේකම්වරු, ඒ වගේම අපේ මහ බැංකු අධිපතිවරු මේ කණ්ඩායමම මේ ස්වෛරී බැඳුම් කර ක්‍රියාදාමය ඉස්සරහට ගෙනිච්චා. ඒ කාලය තුල ආණ්ඩු 4-5 අපි පසු කෙරුවා අපේ ආණ්ඩුවත් එක්ක. හැබැයි මේ හැම ආණ්ඩුවක්ම ස්වෛරී බැඳුම් කර හරහා මූල්‍ය වෙළඳ පොලෙන් අධික පොලියට මුදල් ලබා ගත්තා. මේ රටේ ජනතාව විශ්වාස කෙරුවේ අපි විදේශ මූල්‍ය හොයලා ණය ගෙවනවායි කියලා. හැබැයි අපි කරමින් හිටියේ 2008 ඉඳලා විශේෂයෙන්ම මූල්‍ය වෙළඳ පොලෙන් අධික මුලට ලබා ගන්න මුදල් වලින් තමයි ණය ගෙවමින් අපි ඉස්සරහට ගියේ. එනිසා මේ ප්‍රශ්නය පුපුරා යන තැන දක්වා විශේෂයෙන්ම මේ කාලේ ආවා. අපි හිතනවා 2019 පස්සේ මුදල් අමාත්‍යාංශයත්, එවැගේම මුදල් අමාත්‍යාංශ ලේකම්තුමත්, මහ බැංකු අධිපතිවරුනුත් ඒ කාර්තුව තුල වෙච්ච සිදුවීම් සම්බන්ධව බරපතල වගකීමකට යන්න අවශ්‍යයි. එහෙම වෙන්න ඕන කරන්නේ කාටවත් පුද්ගලිකව අපහාස කරන්න හරි දඬුවම් කරන්න හරි නෙමෙයි. නමුත් මේ ප්‍රශ්නය ඇත්තටම මේ වෙලාවේ ඉතාම විධිමත්ව බැලුවේ නෑ කියලා අපිත් විශ්වාස කරනවා. මම මේ රටේ දේශපාලන ශේෂ්ත්‍රයේ පහුගිය අවුරුදු 15 පුරා නිලධාරියෙක් විදියට, ඒ වගේම ස්වාධීන බුද්ධිමතෙක් විදියට වැඩ කරලා තියෙනවා. හැබැයි මම ආණ්ඩුවට, එහෙම නැත්නම් මේ ක්‍රියාත්මක සක්‍රීය දේශපාලනයට පළවෙනි වතාවේ තමයි ගරු සභාපතිතුමනි 2019 ආවේ. අපි විශ්වාස කෙරුවේ අපි මේ රටේ ජනතාවට කියලා ආවේ අපේ ආණ්ඩුව වෙනත් ආණ්ඩුවලට වඩා විද්වතුන් සම්බන්ධව නැත්තම් ප්‍රොෆෙෂනලිසම් සම්බන්ධව වගකීමක් තියෙන ආණ්ඩුවක් කියලා. ඒ නිසා තමයි 2015 පස්සේ මතුවෙච්ච වෘත්තීය වේදීන් දේශපාලනයට එන්න ඕනයි කියලා කියපු ආගියුමන්ට් එකට, තර්කයට වඩාත් ශක්තියක් හම්බුනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන වැඩසටහනත් එක්ක. නමුත් කනගාටුවෙන් කියන්න අවශ්‍යයි, ඒ වෘත්තීය භාවය පෙන්නලා අපි ගත්ත ඡන්දෙට සාධාරණ ඉටු කරන්න වෘත්තීයමය වශයෙන් විසඳුම් හොයන්න අපි ආණ්ඩුවක් විදියට සමහර වෙලාවල හරියට වැඩ කෙරුවේ නැහැ. ඒ නිසා තමයි අපිට මේ අර්බුදයට අද යන්න වෙලා තියෙන්නේ. මට ඉතාම කනගාටුයි, මගේ මිත්‍රයෝ, මාත් එක්ක විශ්වවිද්‍යාලවල වැඩ කරපු අය, ලෝකේ ඇමරිකාවේ අපිත් එක්ක ඉගෙන ගත්ත අය අද හිනහ වෙන තැනට ඇවිල්ලා තියෙනවා. අපි ඔක්කොම දේශපාලනේ ඇතුලේ විසඳුම් හොයන්න ආවට අපිව පස්සට තල්ලු වෙච්ච නිසා, විසඳුම් හොයන්න ඉදිරියට එන්න බැරි වෙච්ච නිසා අද අපිත් විශාල ලැජ්ජාවකට, කනගාටුවකට පත් වෙලා තියෙනවා. මේක මේ රටේ අර ඈත පෝලිං වල ඉන්න අහිංසක ජනතාව, ඒ පෝලිමේ ඉන්නේ ඒ අය කරපු වැරද්දකට නෙමෙයි කියලා දකින දකින වාරයක් පාසා අපිට ලොකු වේදනාවක් ඇති වෙනවා. මම මේක කියන්නේ එහෙම උනේ ඇත්තටම මේ ලෝකේ දියුණුවයි කියලා කියන්නේ බුද්ධිමත්භාවයේ විසින් සමාජයේ තීන්දු තීරණ ගන්න එකයි. අපේ රටේ ආර්ථිකේ ඇත්තටම මැක්‍රෝ ඉකොනොමික්ස්, මයික්‍රෝ ඉකොනොමික්ස් කියලා වචන දෙකක් තියෙනවා. මැක්‍රෝ ඉකොනොමික්ස් කියලා කියන්නේ ඒ සාර්ව ආර්ථිකය, මේ ගෙවුම් ශේෂය, ඒ වගේම අපේ එක්ස්චේන්ජ් රේට් එක, ඒ වගේම අපේ විදේශ සංචිත වගේ පළල් විෂයන් සම්බන්ධව තමයි සාර්ව ආර්ථිකේ මැක්‍රෝ ඉකොනොමික් වල අපි කතා කරන්නේ. කනගාටුවට කාරණේ අපේ රටේ මුදල් අමාත්‍යාංශ, අපේ රටේ මූල්‍ය තීරණ ගත්ත හුඟක් අය මයික්‍රෝ ඉකොනොමික්ස් ගැන විතරයි කල්පනා කෙරුවේ. පුංචි ලාභයට කරන්න පුළුවන් මයික්‍රෝ ඉකොනොමික්ස් වැඩ කරලා මැක්‍රෝ ඉකොනොමියක වැටුණු නිසාද අපි විශාල අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක කතා කරන්න, විෂය කතා කරන්න පුළුවන් තැනක් අපිට රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලේ හදන්න වෙලා තියෙනවා. මම හිතනවා ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අපිට ඉදිරියේදී මේ රටේ දේශපාලනය කරනවා නම් ඡන්දෙට ඉස්සල්ලා කියන්න වෙනවා. කරන වැඩපිළිවෙල විතරක් නෙමෙයි, කරන්නේ කවුද කියලා. 1970 ආණ්ඩුව සිරිමා බණ්ඩාරනායක මැතිනිය ගේනකොට එතුමිය රටට කිව්වා, මම දිනුවොත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇමති වෙන්නේ කොල්ලින්නාද සිල්වා කියලා. මම දිනුවොත් අලුත් ආර්ථික වැඩපිළිවෙලක් ගේනවා, මුදල් ඇමති වෙන්නේ ඇන්නම් පෙරේරා කියලා එතුමිය රටට කිව්වා. රට ඡන්දෙ දෙන්න ඉස්සර වැඩසටහන මැනිෆෙස්ටෝ එක විතරක් නෙමෙයි, ටීම් එක කවුද කියලා දැනගෙන හිටියා. ඒ නිසා ගරු නියෝජ්‍ය සභාපතිතුමනි ඉදිරියේදී දේශපාලනය කරන කාටවත් මම මේ රටේ ජනතාවට කියන්නේ සංකල්ප කිව්වට පුද්ගලයෝ නිකං කිව්වට ඡන්ද දෙදිය යුතු නැහැ. හරියටම සංකල්පෙත් එක්ක තමන් දිනුවොත් කවුද ආර්ථිකය කරන්නේ, කවුද ව්‍යවස්ථාව කරන්නේ, කවුද කෘෂිකර්මය කරන්නේ, කවුද අධ්‍යාපනය කරන්නේ කියලා බය නැතුව ඉදිරියට සමාජයට කියන්න ඕන තැනට අපි දේශපාලනේ ගේන්න ඕන. එහෙම නැත්තම් අර නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ විද්වතුන් පෙන්නලා වෙන මිනිස්සු දාලා ආර්ථිකය, කෘෂිකර්මය, අධ්‍යාපනය කඩලා දාන තැනට අපේ රටේ දේශපාලනේ ගමන් කරමින් ඉන්නවා, ගමන් කරලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ මින් ඉදිරියට සංකල්ප විතරක් පෙන්නලා පුද්ගලයෝ වහලා කරන දේශපාලනයට ඡන්දෙ දෙන්න එපයි කියලා මේ රටේ ජනතාවට කියන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අපි මේ තත්ත්වය ගැන දකින්නේ කාටවත් විවේචනයක් ගේනවට වඩා මේකෙන් එළියට යන්න අවශ්‍යයි. ඒක සඳහා වර්තමාන රජය, ගරු ජනාධිපතිතුමා යටතේ මේ පිහිටපු හතරවෙනි රජය අවුරුදු දෙකහමාරක් ඇතුලේ මේ හතරවෙනි රජය අපි විශ්වාස කරනවා ඊළඟ කාර්තුව දක්වා මේ ආර්ථිකයේ අමාරු ඉසව්ව ගෙනියයි කියලා. ගරු අගමැතිතුමා කිව්වා වගේ අර වැල් පාලමේ ගීතය කියමින් අනුන්ගේ දරුවෙක් වඩාගෙන එතුමාට යන්න වෙලා තියෙනවායි කියලා. මේ දරුව අනුන්ගේ නෙමෙයි, මේ දරුව අපි ඔක්කොම මේ පහුගිය කාර්තුවේ 2008න් පස්සේ අපේ රටේ ආර්ථිකය වෙනස් කරපු කණ්ඩායම ඔක්කොම හදපු දරුව තමයි මාරුවෙන් මාරුවට අද වඩාගෙන යන්න වෙලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා ඉදිරි කාර්තුව ඇතුලේ මේ ප්‍රශ්නේ විසඳගන්න කළ හැකි සියලු වැඩවලට අපි සභාවක් විදියට, පාර්ලිමේන්තුවක් විදියට හැමදෙනාම එකතු වෙලා වැඩ කරමු. ඒ වගේම අපේ රටේ දේශපාලනයේ කුසලතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය, මෙරිටෝක්‍රසි ඇන්ඩ් ඩිමොක්‍රසි එකතු වෙච්ච අලුත් වැඩසටහනක් ඇතුලේ අපේ රටේ අලුත් ආගමනයක්, අලුත් උදාවක් හදමු කියලා ප්‍රාර්ථනා ඉදිරිපත් කරමින් මගේ වචන ස්වල්පයෙන් නිමා කරනවා.
Thank you. Honorable Dr. Mrs. Harini Amarasuriya.
බොහොම ස්තුතියි මේ වෙලාව ලබා
දීම. You have 8 minutes.
මේ වෙලාව ලබා දීම පිළිබඳව මේ පහුගිය දින කීපය තුළ මේ විවාදයට ඇහුම්කන් දෙනකොට කාට හරි හිතෙන්න පුළුවන් මේ රටේ ආර්ථික අර්බුදය ඇති වෙලා තියෙන්නේ අනපේක්ෂිත විදියට. එහෙම නැත්නම් කිසිම අහඹු විදියකට තමයි මේ සියලුම සිද්ධීන් සිද්ධ වෙලා තියෙන්නේ, මේ තත්ත්වය නිර්මාණය වෙලා තියෙන්නේ අහඹුවක් හැටියට කියලා. හොඳට, ඉතාමත්ම හොඳට සාර්ථකව පාලනය වෙච්ච රටක්, හොඳ ගමනක්, හොඳ පාරක තිබ්බ රටක් හදිස්සිය මොකක් හරි දෙයක් වෙලා මේ කඩා වැටුණ විදියට තමයි කරුණු ඉදිරිපත් වෙන්නේ. නමුත් අපි දන්නවා මේක එහෙම නෙවෙයි. මේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ, මේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදයත් දේශපාලන අර්බුදයත් ක්‍රමානුකූලව අවුරුදු 74ක් තිස්සේ නිර්මාණය වෙච්ච අර්බුදයක්. මේක ඉබේම විනාශ වෙච්ච රටක් නෙවෙයි, මේක විනාශ කරපු රටක්. ඉතින් විනාශ කරපු රට කවුද විනාශ කරේ කියන එක ගැනත් අපි අවධානය දිය යුතුයි. ඒ විනාශ කරපු අය මේ වගකීම බාර ගන්නවා නම්, ඔවුන් එකඟ වෙනවා නම්, ඔවුන් ගත්ත තීරණ වැරදි කියලා, එහෙමනම් ඒක වෙනුවෙන් ඔවුන් මොකද්ද කරන්නේ? ඔවුන් තාම බලේ ඉන්නවා නම් සහ මේ ප්‍රශ්න නිර්මාණය කරපු අයම නම්, මේ ප්‍රශ්නයට ඇද දමපු අයම නම් දැන් අපිට විසඳුම් යෝජනා කරන්නේ. මම හිතන්නේ ඒක තමයි අද තියෙන විශාලම ප්‍රශ්නේ. ඒක තමයි ජනතාව දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවත් මේ පාලකයන්වත් ප්‍රතික්ෂේප කරන්නේ. මොකෝ ඔවුන්ට මේ ප්‍රශ්න නිර්මාණය කරපු අය දැන් හදිස්සියේ මැරිලා ඉපදුනා වගේ මේ විසඳුම් යෝජනා කරන්න හදනකොට. අද කතා කරන ඒවා තුලත් මේ මාස දෙකකට කලින් කිසිම ආර්ථික ප්‍රශ්නයක් තිබ්බ නැති විදියට මේ රට සෞභාග්‍යමත් ගමනක යනවා කියපු අය අද කියනවා ඔවුන් කතා කරපු, ඔවුන් ඩිෆෙන්ඩ් කරපු සියලුම ප්‍රතිපත්තීන් වැරදි කියලා අද කියනවා. ඉතින් එතකොට මාස දෙකකට කලින් මේ තීරණ ගන්නකොට වෙනම කතාවක් කියන අය අද කොහොමද තව ස්ථාවරයක ඉන්නේ? එතකොට ඒ වැරදිච්ච තැන්වලට ඔවුනුත් අතගාපු ඒ පාපයට ඔවුන් කොහොමද වන්දි ගෙවිය යුත්තේ කියන එකත් අපි සාකච්ඡා කළ යුතුයි. ඒක තමයි අද තියෙන දේශපාලන අද්භූතය. ඒ දේශපාලන අද්භූතය විසඳන්නේ නැතුව මේ රටේ අපිට හරි තැනකට ගේන්න බෑ. දැන් ගරු සභාපතිතුමනි, මේ වෙනකොට අපි කතා කරන මේ ආර්ථික ප්‍රතිසංස්කරණ එක්ක අපිට අමතක වෙන දෙයක් තමයි ඇත්ත වශයෙන්ම කා වෙනුවෙන්ද අපි මේක කළ යුත්තේ කියලා සහ අද මේ වෙනකොට මොකද්ද තියෙන තත්ත්වය කියන එක. අපි දන්නවා මේ ආහාර උද්ධමනය අද 57.4 බවට පත් වෙලා තියෙනවා. නිකං ඉතාමත්ම අවිධිමත් විදියට වුණත් පවුලකට 4 ඉන්න පවුලකට අවශ්‍ය අවම මූලිකම වියදම ගැන අද කතා කරත් අවම වශයෙන් ජීවන වියදම රුපියල් 64,000ක් 70,000ක් පමණ වෙනවා. ඒ කියන්නේ කිසිම මස් මාළු බිත්තර සීනි කිරි මොනවත් නැතුව සහ අවම ජීවත් වීමට අවම දේ ලබා ගන්නටත් රුපියල් 64,000ක් නැත්නම් 70,000ක් යනවා. දැන් මේ අනුව අපේ තියෙන දත්ත අනුව ඇත්ත වශයෙන්ම 60%කට 65%කටවත් මේ ජනගහණයෙන් 60%කටවත් 65%කටවත් ඔය විදිහේ ආදායමක් නැහැ. ඔය විදිහේ ආදායමක් නැහැ. ඒ කියන්නේ වැඩ කරන මිනිස්සුන්ගෙනුත් එවැනි ආදායමක් නැහැ. මේ දැන් මේ වෙනකොට මේ රටේ දුප්පත්කමට දරිද්‍රතාවයට මුහුණ දෙන්නේ හරියට කෑම වේලක් අන්න බැරිවෝ ඉන්නේ රැකියා නොකරන හෝ මොකක්වත් ශ්‍රමයක් දරන් නැති අය නෙවෙයි. වැඩ කරන ජනතාවත් මේ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. අපි බලමු සාමාන්‍යයෙන් ගත්තම ඒ වතුකරේ වැඩ කරන හෝ ගෙදරක නිවසක වැඩ කරන එහෙම නැත්නම් ෆ්‍රී ට්‍රේඩ් ජෝන් එකේ වුණත් වැඩ කරන එක්කෙනෙක්ට ලැබෙන පඩිය මේ වෙනකොට කොහෙත්ම පිරිමහ ගන්න බෑ මේ තියෙන අධික වියදමත් එක්ක. ඉතින් ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම අපේ වැඩ කරන පන්තියට මේ වෙනකොට විශාල අර්බුදයකට වැටිලා ඉන්නේ. දැන් අපේ රටේ මේ වෙනකොට සමෘද්ධි ලබා ගන්නේ 10%ක්වත් අඩු ප්‍රමාණයක්. 9.2 ප්‍රමාණයකට තමයි සමෘද්ධි ලැබෙන්නේ. සමෘද්ධි ලැබෙන්නේ රුපියල් 5000ක්. ඒ රුපියල් 5000ේ මේ වෙලා තියෙන ආර්ථික අර්බුදයත් එක්ක කරන්න පුළුවන් දෙයක් නැහැ. නමුත් ඒකට අහුවෙන්නේ නැති දුප්පත් කියලා හැඳින්වෙන්නේ නැති මේ විශේෂයෙන්ම අවිධිමත් ශාස්ත්‍රයේ වැඩ කරන සහ ඒ අවිධිමත් ශාස්ත්‍රයේ වැඩ කරන බහුතරයක් අපි දන්නවා කාන්තාවන් කියලා. එතකොට මේ ප්‍රශ්නෙට ඍජුවම බලපාන මේ අයට මොන වගේ උත්තරද අපි මේ වෙලාවේ සපයන්නේ? අපිට ඒගොල්ලන්ට කියන්න බෑ නැව එනකන් ඉන්න, විදේශ විනිමය එනකන් ඉන්න, අරක වෙනකන් ඉන්න, මේක වෙනකන් ඉන්න කියලා. මේ ඔවුන්ට අද වෙනකොට ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටින්නේ මේන් බොහෝ පිරිසක් ණයවලට හසු වෙලා ඉන්නේ, විශේෂයෙන්ම ශුද්‍ර මූල්‍ය ණය නිසා ඉතාමත්ම අපහසුතාවයකට පත්වෙච්ච අය. ශුද්‍ර මූල්‍ය ණය පිළිබඳ මීට පෙර කතා කරනකොටත් ඒක කතා කරේ ඔවුන්ගේ වගකීම් විරහිත හැසිරීම නිසා මෙහෙම සිද්ධ වෙනවා කියලා. දැන් මුළු රටම වගකීම් විරහිතව අපේ පාලකයෝ හැසිරෙනකොට මේ ශුද්‍ර මූල්‍ය ණය වලට හසු වෙලා ඉන්න අපේ ජනතාවට මොන වගේ විසඳුම්ද අපි දෙන්නේ කියන එකත් අපිට හිතන්න වෙනවා. ඉතින් මේ අවුරුදු 74ක ගත්ත ප්‍රතිපත්ති වල ප්‍රතිවිපාක තමයි අපි අද ගෙවන්නේ. මේ වෙනකොට අපිට ඒ ප්‍රතිපත්ති අපිට නිවැරදි කරන්න නම් ඒ සඳහා ජනතාවාදී සහ ජනතාව පැත්තෙන් හිට ගන්න පුළුවන්, ජනතාව තේරුම් ගන්න පුළුවන් පාලකයන් පත් කර ගන්න වෙනවා. ඒ සඳහා ඒ හරහා මේ ඇති වෙලා තියෙන දේශපාලන අර්බුදය විසඳන්න නැතුව කිසිසේත්ම අපි හිතන්නේ මේ නිර්මාණය වෙලා තියෙන මේ අපි අත්විඳින ආර්ථික අර්බුදයට අපිට විසඳුම් හොයන්න පුළුවන් කියලා. ඒ නිසා ආර්ථික අර්බුදය ඉස්සරහට දාලා දේශපාලන අර්බුදය වහගන්න හදන්න එපා කියන එකයි අපිට කියන්න ඕනේ. දැන් මේ වෙනකොට ආර්ථික අර්බුදයේ තියෙන භයානකකම පෙන්නමින් අපි සියලු දෙනාටම යෝජනා කරන්නේ ඔව් අපි දේශපාලන ප්‍රතිසංස්කරණ, අපි දේශපාලනිකව මැදිහත් විය යුතු, ජනතාව ඉල්ලන මේ දේශපාලන සංස්කෘතිය වෙනස්කම අපි පැත්තකට දාලා දැන් සියලු දෙනාම මේ ආර්ථික ප්‍රශ්නයට විසඳීමට එකතු වෙමු කියන යෝජනාව තමයි දිගින් දිගටම එන්නේ. නමුත් අපි දන්නවා ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් ඉවර කරනවා ගරුතුක සභාපති. දේශපාලන අර්බුදය විසඳීම හරහා කියන එක මතක් කරමින් ඒ ආර්ථික අර්බුදය ඉස්සරහට දාලා රටට අවශ්‍ය වන ඒ දේශපාලන විසඳුම ගේන් නැතුව ඉන්න එක නොකර ඉන්න කියන ඉල්ලීමත් සමඟ මම නිහඬ වෙනවා. බල කාලය ලබා දීම ගැන බොහොමත්ම ස්තුතියි.
Thank you. Honorable Dr. Suren Raghavan, you have 8 minutes.
ස්තුති ගරු සභාපතිතුමනි. ආර්ථිකයේද දේශපාලනයේද වැදගත් වෙන්නේ කියන කාරණය මත මා හිතනවා මේ ගරු සභාව මතවාදීව තවමත් බෙදී ඇති බව අපට පේනවා. අපි ඒ තර්කානුකූල ප්‍රශ්නය මාර්දිය යුත්තෙත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිහි කරන්නට මුල් ගලවන රටේ ජනතාවටයි. රටේ ජනතාවගෙන් ඡන්දය ගන්න බැරි කණ්ඩායම් කියන්න පුළුවන් දේශපාලනය තමයි වැදගත් වෙන්නේ කියලා. නමුත් අද පාරේ බැස්සේ අවුවේ දවල් රාත්‍රියේ මදුරුවන් තලමින් අසරණ වෙච්ච ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉල්ලා සිටින්නේ පළමුවෙන්ම ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න කියයි. එනිසා සභාපතිතුමනි, මේ මොහොතේදී අසාධ්‍ය වෙච්ච ලෙඩෙක් වගේ අපේ රට වැටී තිබෙන මේ මොහොතේදී අවශ්‍ය වන්නේ කොයි රටේද බේත හදන්නේ කියනක නෙවෙයි, මොන දොස්තරද බේත දෙන්නේ කියනක නෙවෙයි, බෙහෙත් ලබා දීමයි අත්‍යවශ්‍ය වෙන්නේ. එනිසා මා හිතනවා ආර්ථික ප්‍රතිපත්තිය ලහිරයියේ කළ යුතු දෙයක්. එය හෙට පමා කළ යුතු දෙයක් නෙවෙයි. මේ නිසා අපට දැනගන්නට තියෙන්නේ, අපට බලාගන්නට තිබෙන්නේ රාජ්‍යයන් 200ක් පමණ එකට ගැට ගැසුණු ජගත් දේශපාලන ව්‍යූහයක් තුළ තියෙන මේ ගෝලීයකරණය වෙච්ච ලෝකයේදී අපි කොහොමද නැවතත් කඩාවැටුණු, එහෙම නැත්නම් ඇත්තටම ජාතකයක් බවට පත් වී තිබෙන අපේ මව්බිම නැවතත් ගොඩනගන්නේ කියන එක. මේ තත්ත්වය තුළ අපට අත්‍යවශ්‍යම හොයන්න වෙනවා අවුරුදු 73කදී අපි ස්වතන්ත්‍ර පාලනයෙන් කරගත්තා වූ මේ මහා විනාශයේ ප්‍රතිඵල අපි අනාගතයට බාර දෙනවද, එහෙම නැත්නම් අපේ කාලේම අපේ පරපුරෙන්ම මේක විසඳ ගන්නවද කියන එක. මේ දැන් අපට ලැබී තිබෙන මේ තත්ත්වය පිළිබඳ පසුවිපරම් කිරීම අවශ්‍යයි, ආත්ම විමෝචනය කිරීම අවශ්‍යයි. නමුත් ඒ සියල්ලකින්ම අපට ප්‍රතිඵල ලැබෙන්නේ නැත්නම් ප්‍රතිඵල ලැබෙන කටයුතු අපි කළ යුතු යන්න අටවැනි පන්තියේ ළමයෙක් පවා දන්නා දෙකි. මේ සභාවේ සිට එකිනෙකාට දොස් පැවරීම හෝ දෝෂාරෝපණය ගොඩනගීමෙන් හෝ එහෙම නැත්නම් අපි බලයේ හිටියා නම් මේට වඩා හොඳට කරනවායි කියන න්‍යාය ඉදිරිපත් කිරීමෙන් අර අසරණ මිනිසුන්ගේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැත, හෙට තෙල්ගේ ලැබෙන්නේ නැත. ඒ නිසා මේ ගරු සභාව විසින් කළ යුත්තේ අපි සියලු දෙනාගේම දැනුමත්, අපි සියලු දෙනාගේම මාතෘභූමියට තිබෙන භක්තියත් එක් කරමින් පක්ෂයට එහා පැත්තෙන් ගිය හෙට බලය ගැනීමේ න්‍යාය පත්‍රයට එහා පැත්තෙන් ගිය දේශපාලන ආර්ථික ව්‍යාපාරයකට සම්බන්ධ වීමයි. මේ නිසා මේ මොහොතේදී මා ඉතාමත්ම අපට ප්‍රශ්නයක් තිබෙනවා, මට පෞද්ගලික ප්‍රශ්නයක් තිබෙනවා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන තර්කයක් පිළිගන්නා මට එක්සත් ජාතික පක්ෂයේ මූලධර්මයේ පිළිබඳව මට ප්‍රශ්න තිබෙනවා. අධ්‍යක්ෂකීම අනුව මේ රටේ ජීවත් වෙන දෙමළ ජාතිකයෙක් හැටියට මට ප්‍රශ්න තිබෙනවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක. 1981 පුස්තකාලයේ ගිනි තියද්දී එක්සත් ජාතික පක්ෂයේ බලයේ හිටියේ. 1983 මෙරටේ දෙමළ විරෝධී සංහාරය කරද්දී එක්සත් ජාතික පක්ෂයේ හිටියේ. එතකොටත් වර්තමාන අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ පක්ෂයේ හිටියා. ඒ නිසා මට ඒ පක්ෂයත් එක්ක ගනුදෙනු කළ යුතු ආකාරය හා ඓතිහාසික ගනුදෙනුවක් තිබෙනවා. නමුත් ඒ හේතුව නිසා මේ මොහොතේදී එතුමා බාරගත් කාර්යයට උදව් නොකර සිටීම කියන එක මා හිතනවා දේශපාලන කුහකත්වයක් කියලා. රටක, ගමක, ගෙදරක කානුව හිරවිය කුණුවේ තිබෙනවා නම් ඒ පිළිබඳව දර්ශනවාදී කතා කියන්නේ කියනවට වඩා එතෙන්ට බැහැලා ඒ කානුව සුද්ධ කරන්නට එන පුද්ගලයාට අපි ගරු කළ යුතුයි. අගමැතිවරයා කර තිබෙන්නේ එන්නේ ඒ කාර්යය. කවුරුත් බාර ගන්න බැහැ කියපු මේ මහා වගකීම එතුමා බාර අරගෙන තිබෙනවා. අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ ගමන මතක් කරනවා මේ යන ගමන එතුමා කළ යුත්තේ ඉතා ප්‍රවේශමෙන් සියලු පක්ෂවල අදහස් විමසමින් සංවේදී වෙමින් මේ ගමන යවනවා නම් වඩාත් සාර්ථක වෙන්න පුළුවන් කියලා. මේ මොහොතේදී මේ සභාව වෙනුවෙනුත් තනි පුද්ගලයෙක් හැටියටත් මම අපේ ඓතිහාසික මිතුරා ඉන්දියාව අපට කර තිබෙන උදව්වට ස්තුතිවන්ත වෙනවා. I like to thank the people of India and Prime Minister of India Sri Narendra Modi and also Honorable Foreign Minister Subramaniam Jayashankar for their absolute friendship that they have shown to Sri Lanka. Tamil moliyai thai moliyaga konda Subramaniam Jayashankar avargalukku naan nandri kadanai pattillen. Enanil nam naadu vilandirukkindra nilayilirundhu velivaruvadhukkana avar seigindra natpuravu engalukku ellame oru oondu sakthiyaga irukkindrathu. ஆகையினாலே யாது மூரே யாவரும் கேளீர் என்ற தத்துவத்துக்கு அடிப்படையில் இந்தியா எங்களுக்கு செய்கின்ற உதவிகளுக்கு நாங்கள் வார்த்தையின்றி அவர்களுக்கு நன்றி செலுத்த வேண்டும். Therefore, I like to thank the people of India who had shown the concept of Vasudeva Kudumba. That is, when my neighbor is hurt, I am hurt. So thank you, India. Thank you for the people of India. At this time, because I am not an economist, but political, as a student of political science, I like to say a few words. Apata iganaganna puluwan paadam thibenne me mohothedi Greece wage ratakin. Greece kada wetna mohothedi Lankawa samaan ratak ekak. Million 12ක් වමන ජනතාවක් ඉන්න. නමුත් යුරෝපයේ මුහුදු වෙරළ අයිති නැව් මාර්ග සම්බන්ධයෙන් ලොකු ආර්ථිකයක් තිබෙන රටක් තේ රට කඩා වැටුණා. ඒගොල්ලෝ ඩොල් යුරෝ බිලියන 300ක් ණය ඉල්ලා සිටියා. අන්තර්ජාතික අරමුදලන්නේ ණය ලබා දුන්නා. යුරෝ කණ්ඩායමේ ණය ලබා දුන්නා. අන්න එතනදී අපිට ඉගෙන ගන්න පාඩම් තිබෙනවා සභාපතිතුමනි. මොකක්ද අගමැතිවරයා ග්‍රීසියේ පත්වුණු අගමැතිවරයා කළේ?
Honorable member, you have 2 minutes.
Therefore, මම කෙටි කාලීන හා මධ්‍යකාලීන යෝජනා කීපයක් ඉදිරිපත් කරනවා. අගමැතිතුමා හා අගමැතිතුමාගේ දූත පිරිසක් මැද පෙරදිග යා යුතුය. ඔවුන් ප්‍රේෂණය වැඩි කළ යුතුය. ලංකාවට මුදල් එවන්න එපා කියලා තියෙන තර්කය බිඳලමින් ලංකාවට මුදල් එවන්නයි කියලා අපේ ජනතාවගෙන් ඉල්ලිය යුතුය. මිලියන 200ක් වෙන මේ ප්‍රේෂණය මිලියන 400ක් දක්වාවත් යා යුතුය. අරගල කරුවන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටින්නේ. ඔබ කරන අරගලයට අපි හදවතින්ම දායක වුණා. අපි මතවාදීන්ව ඔබතුමගෙ ඉන්නවා. නමුත් ඔබ කරන අරගලයේ ස්වરૂපය නිසා මේ රටට එන්න තිබෙන ඩොලර් ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. විදේශ සංචාරයේ සම්පූර්ණ කඩාවැටී තිබෙනවා. නැවතත් මේ ගැන හිතන්න. මහා බැංකුව වගේ ආයතන ජාතික ආයතන සම්පූර්ණ ස්වාධීන විය යුතුයි. මින් මතුවට කිසිදු දේශපාලන අතගැසීමක් මහා බැංකුවට සිදුවේ නොයුතුයි. මහා බැංකුවේ වාර්තා මහා බැංකුවේ සංඛ්‍යාලේඛන ස්වාධීන වූ සංඛ්‍යාලේඛන විය යුතුයි. අන්න එවැනි වූ සංස්කෘතියක් අපි යා යුතුය. වැරදිකරන දූෂිත උසස් නිලධාරීන් වගකීමෙන් ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි. මෙන්න මෙවැනි වූ ආර්ථික ප්‍රතිපත්තියක් සමාජ ප්‍රතිපත්තියක් අරහ පමණයි අපට ගොඩ එන්නට පුළුවන්. මා හිතනවා අපට ග්‍රීසිය හොඳ උදාහරණයක්. අගමැතිතුමා ඇතුළු ඇමති මණ්ඩලය ජනාධිපතිතුමා ඇතුළු නායකත්වය ඒ සඳහා පියවර ගනියයි. බොහොම ස්තුතියි.
Thank you.